කල්තැබීමේ යෝජනාව සමයන් සභාව කල්තැබීම ගරු සභානායකතුමා
පාර්ලිමේන්තුව හෙට 10 මාර්තුවේ
බොහොම ස්තුතියි කල්තැබීමේ යෝජනාව ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙරට ආර්ථිකය සඳහා සැලකිය යුතු දායකත්වය දක්වන වතුකම්කරු ජනතාව සිය දෛනික දීමනාව රුපියල් 1000ක් කරන ලෙසට ඉල්ලා උද්ඝෝෂණ කරමින් සිටි. ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් හමුවේ කවදත් මුනිවත රකින පසුගිය ආණ්ඩුවල මාවතේම යමින් වර්තමාන ආණ්ඩුව දෙම වතුකම්කරු සාධාරණ වැටුප් ඉල්ලීම නොසලකා කටයුතු කරමින් සිටි. ජීවන වියදම දිනපතා ඉහළ යමින් ජීවත් වීම දුෂ්කර කර ඇති මෙවැනි කාලයක රුපියල් 1000ක දෛනික දීමනාව පවා ප්‍රමාණවත් වන අතර අඩුමතර මෙම වැටුප් වැඩි කිරීමවත් ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවට මෙම සභාවට යෝජනා කර සිටිමි. දැන්ට වතුකර ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපන ආදී යටිතල පහසුකම් විශාල අර්බුදයක් මතුවී තිබෙනවා. ඒ පිළිබඳවද වහා අවධානය යොමුකොට විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතුයැයි යෝජනා කර සිටිමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම විවාදය අපි දීර්ඝ කාලයක් ඉල්ලලා මේ ප්‍රශ්නේ පැන නගින මොහොතේදීම, නමුත් මාසයකට පමණ පසුව අද අපිට මේ විවාදය ලැබිලා තිබෙනවා. එනිසා මේ විවාදය පවත්වන මේ වෙලාව වෙනකොට වතුකම්කරු ජනතාවගේ විශාල උද්ඝෝෂණ ගණනාවක් පසුගිය කාලේ පුරාවටම තමගේ සාධාරණ ඉල්ලීම් සඳහා පැන නැගිලා තිබුණා. විශේෂයෙන්ම කොළඹ විශාල වතුකරේ ජීවත් වෙන තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් ඔවුන්ට සාධාරණ වැටුපක් ඉල්ලා කරන අරගලය ඉස්සරහට දියත් වෙමින් තිබුණා. ඒ වගේම දෙසැම්බර් 4 සහ 11 කියන සතිය පුරාවටම වැඩවර්ජනයක් පැවැත්වුණා වතුකරේ ජනතාව තමන්ට සාධාරණ වැටුපක් ලබා ගැනීම වෙනුවෙන්. ඒ වගේම භගවන්තලාවේ සිට කොළඹ දක්වා කණ්ඩායමක් පාගමනින් නැවිල්ලා මේ පිළිබඳව මම හිතන්නේ අමාත්‍යංශරත් ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරා. තමට සාධාරණ වැටුපක් ලබා ගැනීම සඳහා වූ අරගලය. ඒ වගේම ඊයේ දිනේදීත් භගවන්තලාව, හැටන්, මතුගමාදී ස්ථාන ගණනාවකත් ග්‍රෑන් පාස්වලත්, ඒ වගේම විශ්වවිද්‍යාලවල සිසුනුත් පොදු මහජන ව්‍යාපාරයක් හැටියට ආරම්භ කරලා තිබෙනවා මෙම සාධාරණ වැටුප් වර්ධකය ලබා ගැනීම වෙනුවෙන්. මේ සඳහා සාකච්ඡාවට 6ක් පැවැත්වුණත් ඒ කිසිදු සාකච්ඡාවක් වතුකම්කරුවන්ගේ පැත්තෙන් සාධාරණ ඉටු කර ගැනීම සඳහා සමත් වෙලා නැහැ. අසාර්ථක බවට පත් වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මා දැක්කා සමහර මන්ත්‍රීවරු දැන් අපි වඩිවේල් සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමා, එතුමා මට මතකයි ප්‍රකාශයක් කරා වතු සේවකයන් වෙනුවෙන් සෙනසුරාදාට පෙර වතු සේවක පඩි වැඩි කිරීමේදී සාමික ගිවිසුමක් අත්සන්න කළොත් එම ගිවිසුම අත්සන් කළ යුතු හාම්පුතුන්ද බදාගෙන ගිනි තබා ගන්නා බව. මම හිතන්නේ දැන් මාස දෙකක් විතර ගත වෙලා තියෙනවා, ගිනි තියාගෙනත් නැහැ වගේ. ඔව්,
මගේ නම මෙන්ෂන් කරපු නිසා මම කතා කරන්න ඕනේ. කතා වඩිවේල් සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නේ මම. මම වඩිවේල් සුරේෂ්. මම එහෙම දෙයක් ළඟදී එහෙම දෙයක් කිව්වේ නැහැ.
හරි, මාගාව තියෙන ලංකාදීප පුවත්පත ඒකේ වාර්තා කරලා තිබෙනවා. ඔව්, අයිය පෙර දාන්නේ. රයිට් රයිට්. දැන් කොහොම හරි ගරු කතානායකතුමනි, මේ වතුකරේ ජනතාවගේ ප්‍රශ්නය ඒ ආකාරයේ එතුමා ගිනි තබා ගැනීමක් හෝ ගිනි නොතබා ගැනීමක් හෝ ඒක මොකක් හරි ඒ විතරක් නෙවෙයි, පසුගිය දේශපාලනයේ එහෙට මෙහෙට මාරු වීමේදීත් මම දැක්කා විශාල ලෙස උපයෝග කරගත්තේ මේ 1000 ලබා ගැනීම සඳහා තමයි මම මේ පැත්තට යන්නේ. මේ 1000 ලබා ගැනීම සඳහා තමයි මම නැවත එන්නේ වගේ ප්‍රකාශ සිදු වුණා. මම මේ කියන්නේ කවරක්වත් නෙවෙයි, මේ පිළිබඳව විවිධාකාරයේ ආන්දෝලනයට තුඩු දෙන විවිධාකාරයේ උද්ඝෝෂණයන් සහ සටන් ක්‍රියාමාර්ග දියත් වෙමින් තිබෙනවා. අපි කවුරුත් පිළිගත යුතු තිබෙනවා ඒ ඉතාමත් සාධාරණ යුක්ති සහගත සටන් ක්‍රියාමාර්ග. එම වතුකරේ ජීවත් වෙන ජනතාව අපේ රටේ පුරවැසියන් ලෙස සැලකෙමින් සාමාන්‍ය පුරවැසියන්ට හිමි ජීවන තත්ත්වයක් අපි ඔවුන්ට ලබා දෙන්න සූදානම් නම් සාමාන්‍ය පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඔවුන්ටද හිමි විය යුතු බව අපි පිළිගන්නේ නම් මේ සටන් ඉතාමත් යුක්ති සහගත සහ සාධාරණ සටන්. එනිසා ආණ්ඩුවක් ලෙස ආණ්ඩුවට වගකීම තිබෙන්නේ හාම් පුතාලාගේ මනදොල සපුරමින් වතු ක්ෂේත්‍රයේ ජීවත්වන කම්කරුවන් පීඩාවට පත්කිරීම නෙවෙයි. ආණ්ඩුවේ ප්‍රධාන වගකීම තිබෙන්නේ මේ රටේ පුරවැසියන්ට යහපත් ජීවන තත්ත්වයක් උරුම කර දීමේ වගකීමෙන් අත්තරින්න බෑ ආණ්ඩුවට. හැබැයි දීර්ඝ කාලයක් මුළුල්ලේම යහපත් ජීවන තත්ත්වයක් ලබා ගැනීමේ උවමනාවෙන් පිළෙන ඒ වතුකරේ ජීවත් වෙන ජනතාව පිළිබඳව දක්වලා තිබෙන උවමනාව සහ අවධානය ඉතාමත් පහළ අඩියකට තිබෙන්නේ. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් බැලුවත් මෙම වතුකරේ ජීවත් වෙන ජනතාව සාමාන්‍ය ජීවත් වෙන ජනතාවගේ ජීවන රටාව සහ ජීවන තත්ත්වයේ සමාජී තත්ත්වයට වඩා ඉතාමත් පහළ අඩියක ජීවත් වෙන ජනතාවක්. එනිසා අපිට වගකීමක් තිබෙනවා. මේ රටේ අපිත් පුරවැසියන් හිටියට ජීවත් වෙනවා නම්, අපි පාර්ලිමේන්තු නියෝජනය කරනවා නම්, මේ රටේ පුරවැසියන්ගේ සැබෑ අයිති නිසා උවමනාවන් වෙන්නේ අපි පෙනී හිටිනවා නම්, අපි කිසිවෙකුටත් මේ සාධාරණ යුක්ති සහගත ඉල්ලීම පසෙක දාලා ගමන් කරන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ගරු කතානායකතුමනි, මේ ජනතාව වර්තමානයේ අයුක්තියට පමණක් නෙවෙයි භාජනය වී තිබෙන්නේ. ඉතිහාසයේ පුරාවටම අයුක්තියට පීඩාවට පත් වූ අන්ත පීඩිත ජන කණ්ඩායමක්. මීට අවුරුදු 150කට පෙර වතුකරේ කම්කරුවන් ලෙස මේ අය ගෙනීමේදී මම දැක්කා 2011 හතරවෙනි මාසේ හතරවෙනිදා දිවින පුවත්පතේ කතුවෙකිය කියලා තිබුණා. එදා නැවෙන් 100ක් ගොඩ බෑවනා. මධ්‍ය කඳුකරයකට ගිහිලා තිබෙන්නේ 50යි. 50ක් නැව් තොටුපළේ සිට මධ්‍ය කඳුකරය දක්වා යනකොට මියගොස් තිබෙනවා. මැලේරියා, කැලෑ වුණ වැනි වසංගත රෝග හේතු කොටගෙන. ඒ වගේම කඳුකරයට ගියපු 50 දෙනාගෙන මේ වාර්තාව කියන පරිදි කඳුකරයට ගියපු 50 දෙනාගෙන වතු එලිපෙහෙලි කිරීම, නැවත යටිතල පහසුකම්ට සංවර්ධනය කිරීම ආදී කරුණු වලට මැදිහත් වීම හේතු කොටගෙන ඒ 50 25කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නැව් තොටුපළෙන් 100ක් ගොඩ බැස්සනම් එදා ජීවත් වීමේ වරම හිමි වී තිබෙන්නේ 25කට. ඒ කියන 75කට ආසන්න ප්‍රමාණයක් නැව් තොටුපළෙන් සිට මධ්‍ය කඳුකරය දක්වා ගෙනීමේදී වතු සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෙන කාර්යයන්ට මැදිහත් වීමේදී මියගොස් තිබෙනවා. එනිසා ඉතිහාසයේ අතිශය අයුක්තියට සහ අසාධාරණ ලක් වූ ජනතාවක් මේ කණ්ඩායම. ඒ විතරක් නෙවෙයි, 1931 දී විශාල ප්‍රමාණයකට පුරවැසි භාවය හිමි වෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු 1947 පසු ඉන්දියානු සම්භවයක් සහිත ජනතාවගේ පුරවැසි භාවය පිළිබඳ පනතත්, පාකිස්තානු සම්භවයක් සහිත ජනතාවගේ පුරවැසි භාවය සහිත පනතත් තරහ මේ ජනතාවගේ පුරවැසි භාවයත් අහිමි කිරීමකට භාජනය කරනු ලබනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එක නිශ්චිත කාල පරිච්ඡේදයක් මේ ජනතාව ගත කරමින් තිබෙනවා. ඔවුන්ට රටක් අහිමි, භූමියක් අහිමි, පිරිසක් බවට මේ රටේ මේ ජනතාව අපේම රටේ මේ ජනතාව පත් වී තිබුණා. විවිධ අවස්ථාවල ඒ විතරක් නෙවෙයි, නැව් හරහා තොග පිටින් පැටවීම ගිවිසුම් වලට පවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි එළඹුණා. ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය සිරිමා ශාස්ත්‍රී ගිවිසුම් ඇතුළු ගිවිසුම් ගණනාවක් තිබෙනවා. මේ අය නැව්වල පටවා ඔවුන් කැමති රාජ්‍ය තෝරා ගන්නවා වෙනුවට ගණන් ඉලක්කම් අනුව ඔගොල්ලෝ මෙච්චර තියාගන්න අපි මෙච්චර ගන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මිනිසුන් ගරු කතානායකතුමනි අපිට වෙන්දේසි කරන්න පුළුවන් ද මිනිසුන්? ඕගොල්ලෝ මෙච්චර තබා ගන්නේ නම් අපි මෙච්චර බාර ගන්න සූදානම්. ඕගොල්ලෝ මෙච්චර බාර ගන්නවා නම් ඉන්දියාවට කියනවා ඕගොල්ලෝ මෙච්චර බාර ගන්නේ නම් අපි මෙච්චර ප්‍රමාණයක් බාර ගන්න සූදානම්. ඒ නිසා මේ පුරවැසියන් ඉතිහාසයේ පුරාවටම අයුක්තියට පීඩාවට පත් වූ ජන කණ්ඩායමක්. ගරු නියෝජ කතානායකතුමනි, වර්තමානයේවත් අපි සමත් වී තිබෙනවාද මේ පුරවැසියන්ට යුක්තිය සහ සාධාරණ තීතු කරන්න? අවුරුදු 150ක ඉතිහාසයක්
අතිසේ පීඩාවට අයුක්තියට පාජන වූ ජනකණ්ඩායමකට සාධාරණ සහ යුක්තිය ඉටු කිරීමේ වගකීමක් අපි සතුව නැද්ද ගරු නියෝජක තානායකතුමනි? අද බැලුවොත් ඔවුන්ගේ ජීවන තත්ත්වය දෙස අපි හැරි බැලුවොත් ගරු නියෝජක තානායකතුමනි, අපේ රටේ ඉතාමත් දිලුඳුම අඩියේ ජීවත් වෙන ජන කොට්ටාසේ බඩ පත් වී තිබෙන වතුකරේ ජනතාව, මා ආණ්ඩුවේ වාර්තා මේ ආණ්ඩුවේ වාර්තාවල සමස්ත ප්‍රතිශතයෙන් එහා සමාන ලෙස පිළිනොගත්තා. දැන් ලංකාවේම දිලුඳු බව, දරිද්‍රතා රේඛාවෙන් යටින් ජීවත් වෙන ජන ප්‍රමාණය ආණ්ඩුව ඇස්තමේන්තු කළා තිබෙනවා 4.1%. රටේම දිලුඳු භාවයේ ප්‍රතිශතය 4.1% කියලා තමයි ආණ්ඩු වාර්තාවල තිබෙන්නේ. හැබැයි රටේම 4.1% වෙනකොට දිලුඳු භාවය, වතුකරයේ දිලුඳු භාවය 8.8%. ඒ කියන්නේ සාමාන්‍ය පොදු ජනයාගේ, රටේ සාමාන්‍ය ජනතාවගේ දිලුඳු භාවය වගේ දෙගුණයකට වැඩි දිලුඳු භාවයකින් වතුකරයේ ජනතාව පිළිනව. අපි උන්ට යුක්ති ඊටකට තිබේද? ඒ විතරක් නෙවෙයි, ඒක පුද්ගල ආදායම. ලංකාවේ මේක පුද්ගල ආදායම එක පුද්ගලයෙක් මාසකට උපයා ගන්න ලද ආදායම ලෙස ගරු නියෝජක තානායකතුමනි සඳහන් වෙනවා රුපියල් 16,377. ඒවා රටේ සමස්ත මාසික ධනය රටේ ජනගහණයෙන් බෙදපුවම සාධාරණ වෙන්න පුළුවන්. ඒක පුද්ගල ආදායම 16,377යි මාසක ලංකාවේ පුරවැසියන්ගේ සාමාන්‍ය අගය. හැබැයි වතුකරේ පුරවැසියන්ගේ සාමාන්‍ය ඒක පුද්ගලික ආදායම මාසකට 8,566යි. ආසන්න වශයෙන් රටේ සාමාන්‍ය අගය වගේ හරි අඩකටත් වඩා අඩු අගයකින් තමයි වතුකරේ ජනතාවගේ ඒක පුද්ගල ආදායම පෙළෙන්නේ. ඔවුන් මේ රටේ පුරවැසියන් නොවේද? ඒ විතරක් නෙවෙයි ගරු නියෝජක කතානායකතුමනි, ආණ්ඩුව ඉදිරිපත් කළ තිබෙනවා මහ බැංකු වාර්තාව අනුව 4 දෙනෙක් සහිත පවුලකට ජීවත් වීම වෙනුවෙන් මාසකට අවශ්‍යයි කියලා ඔවුන් නිර්ණායකය දීලා තිබෙනවා රුපියල් 54,999. මේ ආණ්ඩුවේ මාසික ආදායම්, ඒ කියන්නේ ආණ්ඩුව විසින්ම සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු විසින්ම කරලා තියෙන සමීක්ෂණයන් අනුව නිවසක මා 4 දෙනෙක්ගේ යුත් පවුලක නිවසක ජීවත් වීම සඳහා අවශ්‍ය වෙන මූලික වමනාවන් ඉටු කරමින් ජීවත් වීම සඳහා අවශ්‍ය වෙන වියදම් දර්ශකය රුපියල් 54,990යි. හැබැයි රුපියල් 54,990 සාමාන්‍ය ජන පැවැත්මක් වෙනුවෙන් පවුලකට අවශ්‍ය වෙනකොට වතුකරේ ජනතාවට ඒක ඊටත් වඩා ඉතා අඩු, දෙකෙන් පංගුකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ඔවුන්ගේ ආදායම් මාර්ගය බවට පත් වී තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුවේ දර්ශකවලට බැලුවත් ඔවුන්ට ජීවත් වෙන්න බැරි පුරවැසියන් බවට පත් වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ජීවිතය කියන ආහාර පාන විතරක් නෙවෙයි, ඔවුන්ගේ අධ්‍යාපනය, අනිකුත් පහසුකම්, යහපත් සෞඛ්‍ය සේවය, විනෝදාංශ, සාහිත්‍ය කියවීම, මේ සියල්ල තමයි ජීවිතයක් කියලා කියන්නේ. හැබැයි ගරු කථානායකතුමනි, ඔවුන්ගේ ආදායමෙන් වැඩි පංගුවක් වියදම් කරන්නේ කුමක් වෙනුවෙන්ද? ශ්‍රී ලංකාවේම ගත්තොත්, පොදු වගේ ගත්තොත්, පවුලකට ලැබෙන ආදායමෙන් 35% ආහාර පාන සඳහා වියදම් වෙන්නේ. ඉතුරු 65% ජලය වෙනුවෙන්, විදුලිය වෙනුවෙන්, අනිකුත් සේවාවන් වෙනුවෙන් වැය කරනවා. හැබැයි වතුකරේ මොකද සිදු වී තිබෙන්නේ? වතුකරේ ජනතාවගේ ආදායමින් 51%ක්ම උන්ට වියදම් කරන්න සිදු වී තිබෙන ආහාර පාන වෙනුවෙන්, තමන්ගේ ආදායමෙන් හරි අඩකට වඩා තමන්ගේ ආහාර පේළ පිරිමහා ගැනීම වෙනුවෙන් වියදම් කරන්න සිදු වී තිබෙනවා නම්, එයින් කියන්නේ අන් කවරක්වත් නෙවෙයි ඔවුන්ට ආහාර ගැනීම හැරුණුකොට වෙන සංස්කෘතිකම ජීවිතයක් උරුම වී නැති බව. එනිසා ගරු නියෝජක කතානායකතුමනි, මේ සංඛ්‍යා දත්ත සියල්ල අපි හොයලා බැලුවට පස්සේ ඉතාමත් පැහැදිලිව අපිට පෙන්නුම් කරලා තිබෙනවා ඒ අයගේ ජීවන තත්ත්වය ඉතාමත් පහළ අඩියක පවතින්නේ කියලා. ජීවන තත්ත්වය විතරක් නෙවෙයි, ඔවුන්ට ලැබෙන ආදායම් මත තමයි ගරු නියෝජක කතානායකතුමනි ඔවුන්ගේ සෞඛ්‍ය පැවැත්ම රඳා පවතින්නේ. අද මොකද වෙලා තිබෙන්නේ? අපේ රටේ සාමාන්‍ය ගත්තොත් අඩුබර දරූප ප්‍රමාණය සාමාන්‍ය ගත්තොත් නගරවල 12.7%, ඒ කියන්නේ 20 දෙනෙකුට කිලෝග්‍රෑම් 2.5ට වඩා අඩුවෙන් බර දරුවන් නිපදෙනව නාගරික ප්‍රදේශවල 12.7%, ග්‍රාමීය ප්‍රදේශවල 15.7%. ගරු නියෝජක කතානායකතුමනි, වතුකරේ 25.6%. ඒ කියන්නේ කුමක්ද? වතුකරේ ගෙදරකට
ගරු සභානායකතුමා
තනකටුනි අපිත් පිළිගන්නවා මේ රුපියල් 1000 දීමනවා දිය යුතුයි කියලා. මගේ ඔතුමාට කලින්ම සදාන් කරන්න කරති. අපි පිළිගන්නවා.
ඔව්.
අපි පිළිගන්නවා මේ 1000 දීමනාව දිය යුතුයි කියලා.
දැන් මේක හරිය ආණ්ඩුවක් කරු කතා නැතුනි. පොලිස් නිලධාරීගේ ප්‍රශ්න අහපුවා මේකත් පිළිගන්නවා. හැබැයි දෙන්නේ නැහැ. වතුකරේ ජනතාවගේ ප්‍රශ්න අහපුවා මේකත් පිළිගන්නවා. හැබැයි දෙන්නේ නැහැ. ඒ නිසා මේක කරු කතා නැතුනි පිළිගැනීමේ නිලධාරීන්ගේ ආණ්ඩුවක්. මේක ඇවිල්ලා මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් නෙවෙයි. ඔබතුමාට පුළුවන් තවත් නේද? තව හොඳ ටේබල් එකක් රවුන්ඩ් ටේබල් එකක් තියලා එතන තියලා පිළිගන්නවා පිළිගන්නවා කිය කින්න. ආණ්ඩුවක් ඉන්නේ මොකටද?
දැන් අවශ්‍ය නැහැ මම සභානායකතුමා.
කතා කරගෙන යනවා. ආණ්ඩුවේ ස්ථාවරය තමයි සභාගම් වලට මේක දෙන්න ඕන. අපි සභාගම් වලට කියලා තියෙනවා මේක දෙන්න ඕනේ කියලා. එච්චරයි.
ඊළඟරු නියෝජක කතානායකතුමනි. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බැලුවොත් ඉතාමත් පහළ අඩියක. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය රඳාපවතිනවා තමන්ගේ ආදායම මත. තමන්ගේ ආදායම වැඩි පංගුවක් තමන්ට ආහාර වලට වියදම් කරන්න සිදු වී තිබෙනවා නම් ඔවුන්ට නිරෝගී සම්පන්න ජීවිතයක් නොලැබෙන බව අපි කවුරුත් පිළිගත යුතු තිබෙනවා. ඒ නිසා කරු නියෝජක කතානායකතුමනි, වතුකරේ අද ඉපදෙන දරුවන්ගෙන් 4න් පංගුවක් 100ක් ඉපදුණු 25 දෙනෙක් අවශ්‍ය ප්‍රමාණය බර නැති දරුවන්. කිලෝග්‍රෑම් 2.5ට වඩා අඩු බර දරුවපත් තමයි 25ක් සිද්ධ වෙන්නේ. එවැනි දරුවෙක්ගෙන් එතෙන් සිටම ඔවුන්ට නිසි ආහාර වේල ලැබෙන්නේ නැත්නම්, නිසි සෞඛ්‍ය පහසුකම් ලැබෙන්නේ නැත්නම් ඔවුන් වැහැරුණු මන්දපෝෂණ ලක්ෂණ දරු ප්‍රජාවක් බවට පත් වෙනවා. ඒ නිසා අද වතු කරේ ගිහිල්ලා බැලුවත් සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය ඒ තත්ත්වය සෞඛ්‍ය තත්ත්වය ඒ තත්ත්වයට පත් වී තිබෙනවා. ඒ වගේම කරු නියෝජක කතානායකතුමනි, ගැබිනි මාවරුන්ගේ ලේහිකකම බැලුවොත් 33%ක් රක්තහීනතාවයෙන් පෙළෙනවා වතු කරේ ජනතාව. දරු ගැබක් දරාගෙන ඉන්න මවගෙන් 3 දෙනෙක් ගත්තොත් එක මවක් තමන්ගේ දරු ගැබ දරාගෙන සිටියේදී තමන්ට අවශ්‍ය වෙන ලේ ප්‍රමාණය නැති ලේහිකකමෙන් 3න් එකක් පෙළෙනවා. ගරු නියෝජකතන, මෙවැනි ජීවිතයක් ඔවුන්ට උරුම කර දීම, මෙවැනි ජීවිතයකට ඔවුන්ට උරුම කර දීම අපි පිළිගත යුතුද? මේ වෙනස් කළ යුතු නැද්ද? ඒ විතරක් නෙවෙයි, අධ්‍යාපන පැත්තෙන් බැලුවොත් ගරු නියෝජකතන නායකතුමනි, සාමාන්‍ය පෙළට වඩා යටින් සාමාන්‍ය පෙළ ලියන්නේ නැතුව ඉන්නවා 47%. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබලා තියෙන 12.8%. ගරු කතානායකතුමනි, විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන්නේ 2%කටත් වඩා ආසන්න අඩු ප්‍රමාණයක්. අද අපේ රට විශ්වවිද්‍යාල 14ට ආසන්න වශයෙන් ගත්තොත් ළමයි 28,700ක් විතර ගන්නවා. මේ 28,700ෙන් ළමයි 120 150 අතර ළමුන් ප්‍රමාණයක් තමයි වතුකරයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන සඳහා ප්‍රවිෂ්ට ලබන්නේ. ජනගහණයෙන් වතුකරේ ජීවත් වෙනවා 4.4%. වතුකරේ ජනතාව ලංකාවේ ජනගහණයෙන් ගත්තොත් 4.1%ක ප්‍රතිශතයක් නියෝජනය කරනවා. හැබැයි විශ්වවිද්‍යාලට ඔවුන්ට ප්‍රවේශ වීමේ ප්‍රතිශතය ඊට වඩා ඉතාමත් අඩු ප්‍රතිශතයක තමයි ඔවුන් විශ්වවිද්‍යාලට ප්‍රවේශ වෙන්නේ. විශ්වවිද්‍යාල 14කට 28,700කට ආසන්න ප්‍රමාණයක් ළමුන් ගන්නකොට වතුකරේ නියෝජනය කරමින් දරුවන් මෙම විශ්වවිද්‍යාලට ඇතුළත් වී තිබෙන්නේ ගරු නියෝජක කතානායකතුමනි, ආසන්න වශයෙන් ගත්තොත් ළමුන් 120 150 අතර ප්‍රමාණය. ඒ නිසා ඔවුන්ට උසස් අධ්‍යාපනයේ වරම් අහිමි වෙච්ච ජනපජාව බවට පත් වී තිබෙනවා. ඒ වගේම එම ළමයි 120 150 අතරිනු ළමයි 20ක් 30කට ආසන්න ප්‍රමාණයක් තමයි විද්‍යා විෂයන් අදාහරලා, විද්‍යා හෝ ගණිත විෂයන් අදාහරලා විශ්වවිද්‍යාලට ඇතුළත් වී තිබෙන්නේ. අනිත් සියලු දරුවන් විද්‍යා ගණිත විෂයන් වලින් බැහැරව තමයි විශ්වවිද්‍යාලට ඇතුළත් වී තිබෙන්නේ. අද ද්‍රවිඩ භාෂාවෙන් විද්‍යාව ගණිතය හදාරන පාසල් කොච්චර ප්‍රමාණයක්ද තිබෙන්නේ? ඔවුන්ගේ භාෂාව මව් භාෂාව. ඔවුන්ට වඩාත් වැඩියෙන් ඉගෙන ගැනීම සහ ධාරණය කර ගැනීම හැකියාව තිබෙන්නේ තවමගේ මව් භාෂාවෙන් ඉගෙන ගැනීම. හැබැයි මව් භාෂාව පිළිබඳ ප්‍රතිපත්ති අපිට තිබුණාට ඒ දරුවන්ට තමන්ට ආසන්න පාසල විද්‍යා විෂය ධාරාවෙන් හෝ ගණිත විෂය ධාරාවෙන් ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ. ගරු නියෝජක කතානායක රත්නපුර දිස්ත්‍රික්කයේ විශාල වතු ජනතාව ජීවත් වුණත් රත්නපුර දිස්ත්‍රික්කයේ එකදු විද්‍යා හා ගණිතය දෙමළ භාෂාවෙන් උගන්වන පාසලක් නැති නේ. එහෙනම් දැන් අපි කටයුතු කළ තිබෙන කුමන ආකාරයෙන්ද? සෑම ප්‍රතිපත්තියකම, සෑම සංඛ්‍යා දත්තයකම, සෑම තොරතුරකම ගරු නියෝජක කතානායකතුමනි පෙන්නුම් කරමින් තිබෙන්නේ සාමාන්‍ය පොදු ජනතාවගෙන් ඉවත් කරනද, සාමාන්‍ය පොදු ජනතාවගෙන් විතන් කරලද ජන කොට්ටාසක් බවට මේ වතුකරේ ජනතාව පත් වී තිබෙන බවයි. ඒ විතරක් නෙවෙයි කරු කතානායකතුමනි. අපි දන්නවා දැන් තොරතුරු රාක්ෂණය පිළිබඳව විවිධ සාකච්ඡාවන් සහ විවිධ විවාදයන් මතුවී තිබෙනවා. තොරතුරු තාක්ෂණය ඉස්සරහට අපේ රටේ කාර්යක්ෂමතාවය වර්ධනය කරන්න, දැනුම වර්ධනය කරන්න ඉතාමත් වැදගත් මෙවලමක් හැටියට සාකච්ඡා පවත්වමින් තිබෙනවා. ඕනෑමටත් වඩා වැඩියෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුලේ, විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය ඇතුලේ මේ තොරතුරු තාක්ෂණය විෂය කොහොමද අපේ රටට ගෙනියන්නේ කියලා සාකච්ඡාව ගොඩනගී තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාගාව තිබෙනවා 2017 වාර්තාවක්. ඒ 2017 වාර්තාව අනුව කවර වර්ගයේ හෝ කොම්පියුටරයක්, එක ලැප්ටොප් එකක්, එක ඩෙස්ක්ටොප් එකක්, කවර වර්ගයේ හෝ කොම්පියුටරයක් හිමි 22.8% ශ්‍රී ලංකාවේ නිවාසවලින්, ශ්‍රී ලංකාවේ නිවාසවලින් 22.8% කවර වර්ගයේ හෝ කොම්පියුටරයක් හිමිකාරීත්වය තිබෙන බව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තාවල සඳහන් වෙනවා. හැබැයි වතුකරේ කීයද? 22.8% රටේ සාමාන්‍ය අගය කොම්පියුටරයක හිමිකාරීත්වය තිබෙන පවුල්. හැබැයි වතුකරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාගේ 4.5% ලංකාවේ සාමාන්‍ය අගයෙන් පහෙන් පංගුකට වඩා අඩුයි කොම්පියුටරයක් හිමිකාරීත්වය තිබෙන වතුකරේ නිවාස ප්‍රමාණය. ඒ විතරක් නෙමෙයි, කොම්පියුටර සාක්ෂරතාවය බැලුවොත්, පරිගණක සාක්ෂරතාවය බැලුවොත් ලංකාවේ සාමාන්‍ය පරිගණක සාක්ෂරතාවය 2017 වසරේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව 25%. ලංකාවේ ජනගහනයෙන් 4 පංගුවකට කොම්පියුටර පිළිබඳ සාක්ෂරතාවයක් තිබෙනවා, අවම හෝ සාක්ෂරතාවයක් තිබෙනවා 4 පංගුවකට 25%. අපේ රට හැටියට ගත්තොත් ඒක ඉතා සැලකිත හොඳ අගයක්. 25%කට පරිගණක සාක්ෂරතාවය තිබෙනවා. හැබැයි වතුකරේ කීයද? වතුකරේ මාගේ 7%. සාමාන්‍ය අගයට වඩා 3/1කට වඩා අඩු ප්‍රමාණයක් තමයි වතුකරේ සාක්ෂරතාවය පෙන්නුම් කරලා තිබෙන්නේ. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි, අධ්‍යාපනයේ පැත්තෙන් බැලුවත් මේ ජන ප්‍රජාව ඉතාමත් අසාධාරණ සහ අයුක්තියට ලක් වූ ජන ප්‍රජාවක්. ඒ වගේම මා සෞඛ්‍ය දත්ත තවට කීපයක් කිව්වොත්, ගරු කතානායකතුමනි, අපි මන්දපෝෂණයේ ස්වභාවය හඳුනා ගන්නා ආකාර තුනකි. එකක් අඩුබර, අනිතක කුරුවීම, අනිතක කුසවීම. මේ සාධක තුනම ගත්තත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 2016 සංඛ්‍යා දත්ත අනුව ළමුන්ගෙන් 21%ක් අඩුබර, අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 21%ක් අඩුබරෙන් පිළිනව. ඒ කියන්නේ කරු කතානායකතුමන, 5/1ක් මන්දපෝෂණයෙන් පිළිනව. ඒ වගේම කුරුවීම, වයසට සරලන උසක් නොමැති වීම ප්‍රතිශතයකට ගත්තොත් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 17%ක්, කුසවීම ගත්තොත් ප්‍රතිශතයකට 15%ක්, අවුරුදු 5ට වඩා අඩු දරුවන් විශාල ප්‍රමාණයක්, පහෙන් පංගුවකට ආසන ප්‍රමාණය මන්දපෝෂණයට ලක් වී තිබෙනවා වතුකරේ ජනතාවගේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට වගකීමක් නැද්ද? අපිට අත් නොහලකි බැඳීමක් නැද්ද? මේ ජන ප්‍රජාව සාමාන්‍ය ජනතාවගේ ජන ප්‍රජාව ලෙස ඉදිරියට ගෙන ඉන්න. ඒ නිසා ඉදිරියට ගෙන එම් පිළිබඳ අවධානයක් ආණ්ඩුව කැටර මෙතෙක් ඉටු කරලා නොමැති බව තමයි පෙන්නුම් කරමින් තිබෙන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නිවාස ප්‍රශ්නය ගත්තු ඉතාමත් දිග ලයින් කාමරවල පවුල් දෙක තුන ජීවත් වෙමින් නිවාස අහිමි, නිවාසක හිමිකම නැති, ඒ වගේම සංගණනයකට වාර්තා නොවුනුත් විශාල ප්‍රමාණයක් ඇතුළත් වී තිබෙනවා නිවාස ප්‍රශ්නය ගත්තු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ අපිට හම්බුණා කටුනායක ගාමන් ෆැක්ටරි වල වැඩ කරන තරුණියන් කණ්ඩායමක්, ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවෙදී. ඒ ගාමන් ෆැක්ටරිය වැඩ කරමින් තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමහර වතුකරේ තරුණියන්. සාමාන්‍යයෙන් කටුනායක ජීවත්වන ගාමන්ට් ෆැක්ටරි එක තරුණියන් ඉතාමත් අඩු වපසරිය සහිත කාමරයක 7-8 දෙනා දාලා තමයි ජීවත් වෙන්නේ. හැබැයි මේ වතුකරේ ජීවත්වන තරුණියන් මොකද කියන්නේ? තමන්ගේ නිවස හා සංසන්දන කරලා බලනකොට කටුනායක තමන්ට ලැබී තිබෙන බෝඩිම් කාමරේ ඒ වගේ 10 සම්පතක් කියලා කියනවා. ඉතින් ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් කටුනායක කුඩා කාමරයක හිර කරලා ජීවත් වෙන ඒ තරුණියන්ගේ ජීවිතයට අන්ත ජීවිතයක් තමයි තමන්ගේ ස්ථාවර නිවාස බවට පත් වී තිබෙන්නේ. ඒ නිසා ගරු සභා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම ජනතාවගේ නිවාස ප්‍රශ්නේ ඉතා විශාල අර්බුදයක් බවට පත් වී තිබෙනවා. නිවාස විතරක් නෙවෙයි, ඔවුන්ට මේ සමාජ ජීවිතයේ කුමක්ද? ඔවුන්ට අපි හැම දෙනාම අපි මේ රටේ ඉපදෙනවා, මේ රටේ ආර්ථිකයට අහුල් වෙනවා, මේ රටේ පොළවේ පොහොර බවට පත් වෙනවා. අපි හැමදෙනම මෙරට පුරවැසියා. මෙරට පුරවැසියන් අනුව අපි කරන වෘත්තිය කවරේද? අපේ තරාතිරම කවරේද? අපේ සංස්කෘතිය කවරේද? අපේ භාෂාව කවරේද කියන ભેදකින් තොරව හැම කෙනාටම සාධාරණ යුක්තිසහගත සමාජ පිළිගැනීමක් අවශ්‍යයි. අපි හැමදෙනාම මිනිසුන් නම්. අපි හැදී වැඩෙන්නේ ලයින් කාමරේද? අපි හැදී වැඩෙන්නේ විශාල මන්දිරයකද? අපි හැදී වැඩෙන්නේ කුඩා ගොවිපල ගොවි නිවසකද කියන එක අදාළ නැහැ. අපි සෑම දිනම පුරවැසියන් නම්. අපි හැමදෙනාට සමාජ පිළිගැනීමක් අවශ්‍යයි. හැබැයි අද වතුකරේ ජනතාවට සමාජ පිළිගැනීම කවරේද? අද වතුකරේ ජනතාවට සමාජීය පිළිගැනීම තමයි ගෙදර වැඩ කරන්න කෙනෙක් නැතුණොත් වත්තෙන් කෙල්ලක් හොයාගන්න බැරිද? හෝටලේ වැඩට කෙනෙක් නැතුණොත් වත්තෙන් කොල්ලෙක් හොයාගන්න බැරිද? හෝටලේ වැසිකිළිය සුද්ධ කරන්න කෙනෙක් නැතුණොත් වත්තෙන් කොල්ලෙක් ගේන්න බැරිද? දැන් මේ ජන ප්‍රජාව පිළිබඳව, ඒ ජන ප්‍රජාවේ සමාජ අයිතිය පිළිබඳව, සමාජ ගරුත්වය පිළිබඳව ඉතාමත් අව සමාජ ගරුත්වයක් හිමි ජන කොට්ටාසයක් බවට පත් වී තිබෙනවා. එනිසා මේ ජීවන තත්ත්වයේ දර්ශක පමණක් නෙවෙයි ගරු නියෝජ කතානායකතුමා, අපි සැලකිල්ල භාජනය කළ යුතුයි ඔවුන්ගේ සමාජීය තත්ත්වය. සමාජීය ලෙස ගත්තොත් අතිශය අව탁සිරුවට ලක් වූ ජනතාව බවට පත් වී තිබෙනවා. නිවසක දරුවෝ බලා ගන්න, උයන පියන වැඩ කරන්න, ගේ අතුපතු ගන්න නම් වතුකරෙන් කෙල්ලක් හොයන්න ඕන. හෝටලයක වේටර් වැඩ කරන්න, පිඟන් හොදන්න, වෙසිකිලි සුද්ධ කරන්න කෙනෙක් ඕන නම් වතුකරෙන් කොල්ලෙක් හොයා ගන්න ඕන. මේක තමයි තියෙන ජන මානසිකත්වය. ඒ නිසා අද මෙම ජන ප්‍රජාවගේ ජීවන තත්ත්ව, සෞඛ්‍ය තත්ත්ව, අධ්‍යාපන තත්ත්ව පමණක් නොවේ, ඔවුන්ගේ සමාජීය තත්ත්ව ඇති ගත්තත් ගරු නියෝජ කතානායකතුමා, ඉතාමත් අව탁සේරුවකට ලක් වූ ජන ප්‍රජාව බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ජීවන තත්ත්ව වර්ධනය කිරීම වගේම ඔවුන්ගේ සමාජීය තත්ත්ව වර්ධනය කිරීමත් අද අපිට අභියෝගයක්ව තිබෙනවා කියලා අපි විශ්වාස කරමු. ඒ වගේම එම ජනතාව උතුර පැතරමින් යන අනෙකුත් දේ, විශේෂම මත්පැන් විශාල ලෙස සමහර මන්ත්‍රීවරු ගරු නියෝජ කතානායකතුමා කියන්න කනගාටුයි, පාර්ලිමේන්තු නියෝජනය කරනවා වතුකරේ අරක් විකුණනවා. මේක ඇත්ත. ඒ ජනපදව අසරණ බවට පත් කරලා, ඒ ජනතාව නූගත් භාවයට පත් කරලා, ඒ ජනතාව සංස්කෘතික වශයෙන් බිඳවැටීමට ලක් කරලා, වෙන සංස්කෘතිකම ජීවිතයක් විඳ කරලා, ඒ ජනතාවගේ ජීවිත විශාල පංගුවක් මත්පැන් ආශ්‍රිතව ගත කරන්න සිදු වී තිබෙනවා. ඒ වගේම වර්තමාන වෙනකොට වතුකරේ වෙලාගෙන කුඩු වසංගතය පැතිරෙමින් තිබෙනවා. මට මතකයි පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරයා ඉන්න වේදිකාවේදී එවකට අමාත්‍ය එස්.පි. දිසානායක, ඒතර ඔහු ඇමතිවරේ ජනාධිපතිවරයා ඉන්න වේදිකාවේදී කියනවා වතුකරේ කුඩුගෙන එන්නේ වතුකරේ ඇමතිවරයෙක් කියනවා. කවුද මේ කියන්නේ? ජනාධිපතිවරයා වේදිකාවේ තියාගෙන ඒ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරේ තව කැබිනට් මණ්ඩල ඇමතිවරයෙකුට චෝදනා කරනවා ඔහු කුඩු ව්‍යාප්ත කරනවා කියලා. මා දන්නේ නැහැ ඔහු කුඩු ව්‍යාප්ත කරනවා නැද්ද කියන මට වගකීමක් නැහැ. හැබැයි එස්.පි. දිසානායක එහෙම කියනවා. දැන් නියෝජ කතානායකතුමනි, මේන් පෙන්නුම් කර නම් කවරක්වත් නෙවෙයි. මේ දේශපාලනේ මත්ද්‍රව්‍ය මත්පෙන් ව්‍යාප්ත කිරීමේ ප්‍රෝග්‍රෑම්ය බවට පත් කරලා තිබෙනවා එම ජන කොට්ටාසේ ඇතුළේ. ඒ නිසා එම ජන කොට්ටාසේ ජීවන තත්ත්ව, සමාජීය තත්ත්ව බිඳවැටෙන්න මේ සංස්කෘතිකමය ගති ලක්ෂණත් සැලකිය යුතු බලපෑම ඇති කරමින් තිබෙනවා. ඒ නිසා මේ සියල්ල පිළිබඳ යහපත් අවධානයක් යොමු කළ යුතුව තිබෙන අවස්ථාවක් කියලා අපි පිළිගන්නවා මේ අවස්ථාව. ගරු නියෝජ කතානායකතුමනි, මා ගාව තිබෙනවා දැන් මේ නිශ්චිත ප්‍රශ්න ගත්තොත් අපි වැටුප් වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්න ගත්තොත්, මේ වැටුප් වැඩි කිරීම පිළිබඳව කියන්නේ කුමක්ද? වතු සමාගම් පාඩු ලබනවා. වතු සමාගම් වලට දරා ගන්න බෑ. මේ වතු සමාගම් ආණ්ඩු විසින් පාලනය කරනු ලැබුවා. ආණ්ඩු විසින් පාලනය කරන ලද වතු සමාගම් 1992 වසරේදී සමාගම් 22කට බාර දෙනු ලැබුවා. ඒක එකක් අතරලා දැන් 21ක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය වැවිලි සමාගමක් ජනවසමටත් අයිති වතු තිබෙනවා. ඊට අමතරව ඇල්කඩුව ප්ලාන්ටේෂන් තියෙනවා. ඔක්කොම ගත්තොත් ඒකක ගත්තොත් 24ක් පමණ තිබෙනවා. දැන් මේ වත්ත කඩා වැටීම හෝ වත්ත නඩත්තු නොකිරීමේ ප්‍රශ්නට සේවකයා කොමන ආකාරයෙන්ද වග කියන්නේ? හැබැයි මේ ශාස්ත්‍රය පිළිබඳව 2018 පෙබරවාරි මාසයේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා කරපු ප්‍රකාශ කීපයක් මම උපුටා දක්වන්න. ඔහු කියනවා දෙදස් දහත වසරේදී සමස්ත නිමිතේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 307.4ක් වන අතර ඒ 2016 වසරේදී කිලෝග්‍රෑම් 292ක් ලෙස සටහන් වී තිබිනි. ඒ අනුව 2017 වසරේ නිමිතේ නිෂ්පාදනය 2016 වසරට සාපේක්ෂව 5%කින් වර්ධනය වුණා කියලා කියනවා. ඒ කියන්නේ 2016ට සාපේක්ෂව 2017 තේ නිමි නිෂ්පාදනය 5%කින් වර්ධනය වුණා කියලා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා 2018 වසරේදී කියනවා. ඒ විතරක් නෙවෙයි ඔහු කියනවා. 2017 වර්ෂයේ ලෝකයේ සියලුම තේ වෙන්දේසිවල මිල අභිබව තේ කිලෝග්‍රෑම් එකක් සඳහා ලැබූ සාමාන්‍ය විකුණුම් මිල $4.7 ලෙස වාර්තා වීම 2017 වර්ෂයේ අප ලැබූ ඉමහත් ජයග්‍රහණයකි. ඒ කියන්නේ ලෝකයේ සියලු තේවල මිලට වඩා වැඩි මිල 2017 වසරේදී ගන්න පුළුවන් ලැබුණයි කියලා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා කියනවා. ඒ වගේම 2016ට සාපේක්ෂව 2017 වසරේදී සමස්ත තේ අපනන ආදායම 1.7%කින් වර්ධනය විය. එයින් ලැබූ සමස්ත ආදායම 2016ට සාපේක්ෂව 29%කින් වැඩි විය. 2016ට සාපේක්ෂව 29%කින් අපනන ආදායම වැඩි වී තිබෙනවා ඔහු කියන පරිදි. ඒ වගේම වැවිලි සමාගම්වල අනතුරුදායක තත්ත්වයන් නැති වූ විට රුපියල් බිලියනයක් බැගින් මුදල් පිරිනැමීම් කර ඇත කියලා ඔහු කියනවා. වැවිලි සමාගම් පවත්වාගෙන යන්න බැරි වෙනකොට රුපියල් බිලියනකට ආසන්න මුදල් වැවිලි සමාගම් වෙත ලබා දී තිබෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා කියනවා. ඒ විතරක් නෙමෙයි 2016 සාපේක්ෂව 2017 වසරේ චීනයට පැනලා කළ දතේ ප්‍රමාණය වැඩි වුණායි කියලා කියනවා. ඒ වගේම ඇමරිකන් ඩොලර් බිලියන 1.53ක විදේශ විනිමයක් උපය ඇති අතර 2016දී වාර්තා වූයේ ඇමරිකන් ඩොලර් මිලියන 1.7ක විදේශ විනිමයක් ලෙසිනි. ඒ අනුව 29%ක අපනන ආදායම් වර්ධනය වුණා කියලා කියනවා. දැන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා තේ ශාස්ත්‍රය මා සංවර්ධනයක් වූ බව මේ පාර්ලිමේන්තුවටත් ඔහු මාධ්‍ය සාකච්ඡා හරහා ප්‍රකාශ කරපත් කර තිබෙනවා. හැබැයි එවැනි වර්ධනයක් අත්පත් වුණා නම් ඊට සාපේක්ෂව ඒ ජනතාවගේ ජීවිතේ නගා සිටීමක් සිදු වුණා. ඊට සාපේක්ෂව ඔවුන්ගේ ජීවිත කිසිසේත්ම නගා සිටීමක් සිදු වුණේ නැහැ. අද වැවිලි සමාගම් විසින් කියන චෝදනාව තමයි ඔවුන්ගේ දුක්ගෙනවිල්ල තමයි මේ විදියට වැටුප් වර්ධනය කරොත් මේ විදියට වැටුප් වැඩි කරොත් සමාගම් පවත්වාගෙන යන විදියක් නැහැ කියලා. ඒක අපි පිළිගත යුතුද? මේ විදියට වැඩි වන්නේ නම් සමාගම් පවත්වාගෙන යන්න බැහැයි කියන එකට අපි එකඟ විය යුතුද? ගරු නියෝජක කතානායකතුමනි, සමාගමක ලාභය රඳා පවතින්නේ සේවකයාගේ ශ්‍රමය මත බව ඇත්ත. ඒ ශ්‍රමයෙන් තමයි මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ. වතු කම්කරුවා ගොස් තේ වත්තේ දළු කැඩුවේ නැත්නම් කිසිදු ධනයක් එම වත්තේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි වැවිලි ශාස්ත්‍රයේ අපි උපේන අපනයන ආදායම වේවා, අපේ රටේ ආර්ථිකය දෙන දායකත්ව වේවා, මේ සියල්ල නිෂ්පාදනය කළ තිබෙන්නේ වැවිලි ශාස්ත්‍රයේ වැඩ කරන ජනතාවගේ ශ්‍රමයෙන්. ඔවුන් වත්ත සුදු කරේ නැත්නම්, ඔවුන් දළු කඩුවේ නැත්නම්, ඔව් ෆැක්ටරි වැඩ කරේ නැත්නම්, ඔව් තේ දළු ටික පැටවුවේ නැත්නම්, ඔවුන්ගේ ශ්‍රමය මේ කර්මාන්තය සඳහා යොදවන්නේ නැත්නම් මේ කර්මාන්ත කිසිදු ප්‍රතිලාභයක් නිෂ්පාදනය නොවන බව පිළිගත යුතු තිබෙනවා. ඒ නිසා සෑම ශාස්ත්‍රයකම වගේම වතු ශාස්ත්‍රයේද නිෂ්පාදනයේ මූලය ශ්‍රමය. ශ්‍රමය ඇතිවන්නේ නැ ශ්‍රමය තිබෙන්නේ නැත්නම් නිෂ්පාදනය සිදුවන්නේ නැත. හැබැයි දැන් තමුන්නාසල මේ ශ්‍රමයට සාධාරණ වටිනාකමක් දෙනවා. දැන් නිරන්තරයෙන් මේ සාකච්ඡාවට බඳුන් කරමින් තිබෙන්නේ කුමක්ද? වතු සමාගම් 21, වතු සමාගම් 15ක් යම් දීමනාවට එකඟ වී තිබෙනවා. 6ක් මුළුමනින්ම අත්හරින්න තිබෙනවා. මම එම සිද්ධ වී තිබෙනවා. දැන් අපි අහන්නේ එකයි, මේ වත්තේ ලාභය මතද ඔහු ජීවත් වී දුන්නේ නැද්ද කියලා තීරණය වෙන්නේ. වත්තේ ලාභය තීරණ වෙන්නේ ඔහු වැඩ කරන ප්‍රමාණයට පමණක්ම නෙමෙයි. වත්ත නඩත්තු කරන ආණ්ඩුව, වත්ත නඩත්තු කරන සමාගම කොතර ආයෝජනය කරනවද? මේ සමාගම් මේ වතු නඩත්තු කළාද? මේ සමාගම් 1992 දී මේ සමාගම් 22කට වතු ලබා ගන්නකොට ඔවුන් ලබා ගන්න බැරි කීප වතු ටිකක් තිබුණා. ඒවා තමයි අද ජනවසුමට අයිති. ඒවා තමයි අද රාජ්‍ය වැවිලි සංස්ථාවට අයිති. ඒවා තමයි ඇල්කඩුවට අයිති. 1992 දී මේ සමාගම් 22 මේ වතු ගනු ලැබුවේ ඒ වෙලාවෙ තිබෙන සස්රිකම වතු ජායවල ටික. ඒ වෙලාවේ ප්‍රතිලාභ නොවන යා වතු ටික මේ සමාගම් ගත්තනේ 1992 සිට මේ සමාගම් පරිපාලනය කරන්නේ මේ වතු පාලනය කරන්නේ මේ සමාගම් විසින් 1992 දී ශාස්ත්‍රික භාවයට පත් වෙලා තිබෙන වතු අද අස්වැන්න නිසි ප්‍රමිතිය යුතු අස්වැන්නදන වගාව ඔබට පත් වෙන්නේ නැත්නම් ඒකට වග කියන්න ඕන සේවකයද නෑ ඒකට සේවකයෝ වග කිය යුතුනේ ඒකට වග කිය යුතුනේ සමාගම් සමාගම් ගන්නකොට වතු ආසන වශයෙන් ගත්තොත් ෆැක්ටරි 400ක් තිබුණා අද ෆැක්ටරි 200ක් විතර තමයි තිබෙන්නේ ෆැක්ටරි වහලා දැම සමාගම් මේකයි සිද්ධ කරේ ඒ විතරක් නෙවෙයි මේ සමාගම් මෙවට අවශ්‍ය වෙන නඩත්තු කිරීම කරේ නැහැ ඒකයි සිද්ධ කරේ ඒ විතරක් නෙමේ සමාගම් තමගේ ලාභය වෙනුවෙන් මේ වතු වල තිබෙන ගස්තික කපලා වික්කා ඒකයි සිද්ධ කරේ සමහර ඔව් ගස්තික කපලා වික්කා සමහර ෆැක්ටරි වල යකඩ පරණ යකඩ වලට වික්කා ඒ නිසා සමාගම් මේ වතු මේ පොළවේ තියෙන සාරය ජනතාවගේ ශ්‍රමය මුළුමනින්ම උරාගෙන තිබෙනවා ඒක තමයි මේ වතු වල අද ලාභ නොලබනවා නම් වතු වල ලාභ නොලැබීමේ වගකීම් ශ්‍රමිකයා නොවේ ඒක වගකීම් ශ්‍රමිය ඒක වග කියන්න ඕන සමාගම ඔවුන් මේ වතු නඩත්තු කරේ නැහැ මේ වතු වල පොළවේ තියෙන සාරය උරා ගන්න තරනකොට වතු සංවර්ධනය කිරීම කරේ දැක්වේ අඩුව අවධානයේ ඒ විතරක් නෙමෙයි කලමනාකරණේ ඊළඟ මේ වත්ත ලාභ ලබනවද පාඩු ලබනවද කියලා තීරණය කරන්න කලමනාකරණේ හැබැයි කලමනාකරණය කරන්න මේ සේවකයන් මේ සමාගම් අයිතිකාරය ඒ වගේම මිල පිළිබඳව වත්ත ලාභ තේ කර්මාන්ත ලාභ ලබනවා නැද්ද කියලා තීරණය කරන්නේ ලෝක වෙළඳපොළේ පොලේ මුලිය උච්චාවචන වීම ගරු නියෝජ්‍ය කතානායකතුමා නාගාව තිබෙනවා පසුගිය කාලේ පුරාවට සාමාන්‍ය අගය ලෙස ගත්තොත් කොළඹ තේ වෙන්දේසියේ වැඩිම මිල ලැබුණේ 2017 වසරේ කිලෝ එකට රුපියල් 620ක් ලැබී තිබෙනවා ඊට පෙර 600ට වඩා අඩුව ගියන් තමයි තිබුණේ එතන වැඩිම මිලත් වෙන්දේසිය ලැබිලා තිබෙනවා එනිසා කෙසේ වුවත් මේ මිල උච්චාවචන වීමත් ලාභයට රඳාපවතින බව පිළිගන්නවා ඒ විතරක් නෙවෙයි යදොම් ඉන්ධන වල මිල ඉලෑම පෝරවල මිල ඉලෑම අනෙක යදොම් වල මිල ඉලෑම වත්ත පාඩු ලබනවා නැද්ද කියලා තීරණය වෙනක තීරණය වෙනවා හැබැයි කරු කතානායකතුමනි ශ්‍රමිකයාට වත්ත වැඩ කරන කෙනාට කිසිසු සම්බන්ධයක් නැති දේවල් වලට ඔහු වග කියන්න ඕන වත්ත නඩත්තු කිරීමට සේවකයා නඩත්තු නොකිරීමට වතුකම් කරවක් කියන්න ඕනේ නේ අකාර්ෂම කළමනාකරණයට වතුකම් කරවක් කියන්න ඕනේ නේ යදොම්මල මිල ඉහිලෑමට වතුකම් කරවක් කියන්න ඕනේ නේ විලදපලේ සිද්ධ වෙන මිල උච්චාවචනට වතුකම් කරවක් කියන්න ඕනේ නේ හැබැයි අවසානයේ මොකද්ද කියන්නේ අවසානයේ කියන දේ තමයි ඒ වත්ත ලාභ නම් වැටුප්පටි කරන්න එකඟයි අලාභ නම් වැටුප්පටි කරන්න එකඟ නැහැ මේක යුක්ති සහගතද මේ කිසිසේත්ම යුක්ති සහගත නිර්ණායකයක් නෙවෙයි පළමු කොටම වැඩ කරන කෙනාගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යාම වෙනින් අවම වැටුපක් ලබා දිය යුතුයි අතිරේකව ලාභ ලබනවා නම් ප්‍රසාද දීම නැදින් ලාභ ලබනවා නම් ප්‍රසාද දීම නැදින් හැබැයි තීරණය කළ යුතුව තිබෙන අවම වැටුප කුමක්ද කියලා අවම වැටුප තීරණය කරන නිර්ණායක මොකක්ද අවම වැටුප තීරණය කිරීම නිර්ණායක බවට පත් විය යුතු වන්නේ ඔවුන්ට ඒ වැටුපෙන් තමන්ගේ ජීවන තත්ත්වය සහ සමාජ තත්ත්වය පවත්වාගෙන යන්න පුළුවන් දෙයක් කියන නිර්ණායකයෙක් එහෙම නැත්නම් වතුකම් කරුවගේ වැටුපේ තීරණ වැටුප ලැබීම වැටුපේ ප්‍රමාණය වැටුපේ පංගුව තීරණය කරනවාද කොම්පැනි ලාභද නැද්ද කියන එක කොම්පැනි ලාභ නම් අතිරේක ටිකක් දෙන්නේ හැබැයි වතුකම් කරුවගේ පංගුණක් නෙවෙයි ඕනෑම වැඩ කරන ජනතාවගේ වැටුපේ නිර්ණායක බවට පත් විය යුතු වන්නේ එම වැටුප ලබා ගැනීමෙන් ඔවුන්ට යහපත් ජීවන තත්ත්වය සහ පිළිගත් සමාජීය තත්ත්වය පවත්වා ගන්න හැකිද නැද්ද කියන එක තමයි නිර්ණායක වෙන්නේ සමාගම ලාභ ලබනවා නැද්ද කියන එක නෙමෙයි අද තමුන්නාංශයලගේම සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා හතර දෙනෙක් යුත් පවුල ජීවත් වීම සඳහා රුපියල් 54,999ක මාසික ආදායමක් අවශ්‍යයි කියලා 54,999ක මාසික වැටුපක් මාසික ආදායමක් අවශ්‍යයි ජීවත් වෙන්න අනිත කරුණ නියෝජක තනායකතුමනි මේ වතු කරේ ජනතාවට සාමාන්‍යයෙන් අපි ගියොත් අනුරාධපුරේ පත්‍රය ගියොත් ගොවි ජනතාව ගත්තොත් තව රැකියාවක් කරන ගමන් කුසකර්මාන්තය දෙනවා අපි දන්නවා පොලිසිය මහත්තයත් කුසකර්මාන්තය දෙනවා උන්ට වෙන ආදායමක් තියෙන ගමන් කුසකර්මාන්තය දෙනවා එහෙම නැත්නම් ඕ කුසකර්මාන්තය දෙන ගමන් කුඩා කඩයක් කරනවා වෙළඳපොළකුත් කරනවා අතිරේක ආදායම් මාර්ග තිබෙනවා ඔහුගේ ගොවිතැන කරන ගමන් හරකෙක් දෙන්නෙක් ඇති කරනවා එනිසා උන්ට අතිරේක ආදායම් මාර්ග වලට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි වතු කරේ ජනතාවට තමන් වත්තට ගැට ගහලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් ගවයක් කණුවට ගැට ගහලා තියනවා වගේ මේ වතු කරේ ජනතාව වත්තට ගැට ගහලා තිබෙන්නේ. වත්ත කැමතිනම් හරකෙක් ඇති කරන්න පුළුවන්. එහෙමනේ වත්ත කැමතිනම් අතිරේක ආදායමකට යන්න පුළුවන්. එනිසා දෙහෙම අතිරේක ආදායම් වලට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාවක් මේ පුරවැසියන්ට නැහැ. ඔවුන් වත්තට ගැට ගහපු පුරවැසියන් බවට පත් කර තිබෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා විවිධ අය තමට එක ආදායම් මාර්ගයක් තියෙන ගමන් අතුරු ආදායම් මාර්ග අදාගෙන තිබෙනවා. රාජ්‍ය සේවකයෝ රස්සාව කරන ගමන් හවස කියලා ත්‍රිවිල් එකක් එළවුණා. අපි දන්නවා එහෙම. තමන්ට මේකෙන් ජීවත් වෙන්න බැරි නිසා. හැබැයි මේ වතු කරේ ජීවත් වෙන ජනතාවට වෙන අතිරේක ආදායම් මාර්ගයකට ප්‍රවිෂ්ඨ වීමේ අයිතිය තිබෙන්නේ වත්ත කළමනාකරුගේ යාළුකමටයි වත්ත කළමනාකරුගේ කැමැත්තට විතරයි. මේකට සිද්ධ වෙලා තිබේ. ඒකට මොකද්ද තියෙන ප්‍රමිතිය? ඒ නිසාමත් වෙන අතිරේක ආදායම් මාර්ග වල ප්‍රවිෂ්ඨ වීමට අයිතියක් නොමැති නිසාමත් මේ පුරවැසියන්ට සාධාරණ යුක්ති සහගත වැටුපක් ලබා දිය යුතු තිබෙනවා. දැන් ලබා දෙන වැටුප මේ පුරවැසියෙක් ලෙස අපි පිළිගත යුතුද? ගරුණීය ජනතානායකතුමනි, දැන් ගත්තොත් මූලික වැටුප රුපියල් 500යි දවසකට. ඊට පස්සේ මිලදීම නාව කියලා රුපියල් 30ක් දෙනවා. ඒතර 530යි. 75ක් ආවොත් වැඩ කරන දිනවල 75ක් ආවොත් රුපියල් 60ක් දෙනවා. ටාගට් සම්පූර්ණ කරොත් 140ක් දෙනවා. මේ සම්පූර්ණ දේවල් සාර්ථක කරගත්තොත් දවසකට රුපියල් 730ක් හම්බ වෙනවා. හැබැයි මේ සම්පූර්ණ දේවල් සම්පූර්ණ කරන කොච්චරද? ඇත්ත ගත්තොත් කරු නියෝජක තානායකතුමනි, දෛනික රුපියල් 500යි මිලදීම නාව කියලා රුපියල් 30යි රුපියල් 530ක් ලැබෙනවා. අනිත් ඒවා ලැබෙන්නේ 75ක් වැඩට આવොත් රුපියල් 60ක් දෙනවා. ඒ මාස 75ක් දින වැඩට આવු. හැබැයි ඒක තීරණය කරන්න වතු කම්කරුවාම නෙවෙයි සමාගම වැඩ දෙනවාද නැද්ද කියන කතේ කරඳා පොතිට. ඊළඟ ටාගට් එක සම්පූර්ණ කරොත් 140ක් දෙනවා. ඒක සම්පූර්ණ කරන්න පුළුවන්ද බැරිද කියන එක ප්‍රශ්නයක් තිබෙනවා. එනිසා ටාගට් එක සම්පූර්ණ කරලා රුපියල් 140 දවසකට අරගෙන තිබෙන්නේ 135යි. 135 දෙනයි. ඒ වගේම 135ක 75ක පැමිණීම 60ක්වත් අරගෙන නැහැ. එනිසා සාමාන්‍ය ගත්ත දෛනික වැටුප රුපියල් 530යි. මොකද 500යි මූල මිලදීම නාවයි එකතු වුණාම. අනිත් ඒවා අතිරේක ලෙස ලබා ගත්තොත් විතරයි. දැන් අපි කරු නියෝජක කතානායක පිළිගන්නවාද මේ රටේ පුරවැසියෙ ස්ථීර වශයෙන් තමන්ට ලැබෙන්නේ දවසකට රුපියල් 530යි කියලා ජීවන තත්ත්වය පවත්වාගෙන යා හැකිද? එක්කුමන වෘත්තියද එතුලත් වෙන්නේ? මාතක මෙලකදී වාර්තාවක් සඳහන් වී තිබුණා කොළඹ නගර සභාවේ අයවැය ලේකනේ සම්මත වීමේ ප්‍රීතිය නිමිත්තෙන් කෑම වේලක් දීලා තිබෙනවා. ඒ කෑම වේලේ වියදම දසලක්ෂ ඉක්මවන 104 දෙනාට 104යි മന്ത്രിවරුන් 104ක් වගේ මට මතක 104ක් മന്ത്രിවරුන් දැන් ටිකක් වැඩි වුණා මේ අලුත් ඡන්ද 150යි කියලා කියන්නේ. මේ 150ක් ඉන්න තැන එක වෙලට 110කට වඩා වියදම් කරනවා. මෙතනත් එහෙමයි. හැබැයි ගරු කතානම් අපි යුක්ති සහගත මිනිස්සු නම් එක කෑම වේලට රුපියල් 1000 සිට රුපියල් 25000 දක්වා වියදම් කරන සමාජයක් අපේ රටේ තිබෙනවා. එක කෑම වේලට එවිනි සමාජයක් ඇතුලේ රටේ එක පුරවැසියෙක් ඉන්න දවසේ රුපියල් 530ක් ගන්න මේ මොන නිර්ණායක වලටද සාධාරණ ඉටු කරන්නේ? මොන නිර්ණායක වලටද මේක යුක්ති ඉටු වෙන්නේ? එනිසා මේ පුරවැසියන සාධාරණ යුක්ති සහගත අයිතියක් නැද්ද? තමන්ගේ වැටුප් වර්ධකයක් ඉල්ලා සිටින්න. තමන්ගේ ජීවන තත්ත්වය පවත්වාගෙන මේ හෙට දිනේ වැඩට එන්න කඳ බොණ්ඩ අඳින්න පළඳින්න වැටුපක් ඕනේ නැද්ද? වෙන මොකවත් ඕනේ නැහැ. හෙට වැඩට එන්න, අද වත්ත වැඩ කරලා හෙට වැඩට එන්න, ඒකට සරලන දීමනාවක්වත් අඩුම තරමේ ලබා දිය යුතු නැද්ද? එනිසා අද අපේ රටේ දිලුදුතම අඩියේම ජීවත් වෙන මේ ජන ප්‍රජාවගේ ප්‍රශ්නය මේ වතු හාම්පුතල 20ක් දෙනකේ ප්‍රශ්නයකට ලොග් කරනවද අපි? මේ වතු හාම්පුතල 20ක් දෙනකොට මේ ලක්ෂයක මාර්ගකට ආසන්න සංඛ්‍යාවක් අපි පවරා දෙනවද? මේ 20ක් දෙනාගේ අතද එම පුරවැසියන්ගේ ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ 20ක් දෙනා අතේද කියලා මට මොනවාසරන් දැනගන්න කැපති. ඒ 20ක් දෙනා අතේ නෙවෙයි මේ රටේ පුරවැසියන්ගේ ජීවි මේ පුරවැසියන්ගේ ජීවිතේ තියෙන්න ඕන. ඒ පුරවැසියන්ගේ ජීවිතේ වගකීම ආණ්ඩුව ගන්න ඕන. ඒක ආණ්ඩුව තමයි ආණ්ඩුවට තමුන්නාසලා ඡන්දය දෙනකොට තමුන්නාසලාගේ වතුකරේ ඡන්දේ දසම් පහට ගණන් කරන්නේ නෑනේ. කොළඹ මන්දිරයේ ඡන්දෙත් ගණන් කරන්නේ 1 2 3 4 කියලා. වතුකරේ ඡන්ද ගණන් කරන්නේත් 1 2 3 4 කියලා. ආණ්ඩු හදනකොට තොග පිටින් ඡන්ද ගණන් කරනවා එක සමාන ලෙස. එහෙමනේ. ඡන්ද දෙනකොටත් එක සමාන ලෙස ඡන්ද ලබා දෙනවා. හැබැයි කරු කතා නැක තුමනි ඒ ඡන්ද අරගෙන දන ආණ්ඩුව ඒ ප්‍රවේශයෙන්ද සලකීමේදී සමාගම් වලට පවරා තිබෙනවා. කිසි යුක්තිසහගතයි දෙයක් නැ මේ රටේ ප්‍රවේශියන් අන්ත දිදුදුභාවයට පත් ඉතිබිනේ. සමාජ තත්ත්වෙන් අන්ත පහත් අඩියට පත් ඉතිබිනේ මේ ජන ප්‍රජාවගේ ජීවිතයේ අයිතිය සමාගම් විශ්ියකට පැවරීම සඳහා කිසිදු යුක්තිසහගතයි දෙයක් මේ ආණ්ඩුවට නැහැ. ඒ නිසා මේ ප්‍රවේශයෙන්ගේ අයිතිය මේ ප්‍රවේශයෙන්ගේ වගකීම ආණ්ඩු බාරගත යුතු තිබෙනවා. ගරු නියෝජ කතානායකතුමනි අද අපි ගත්තොත් අපේ රටේ රාජ්‍ය සේවයේ පහළම කම්කරුවාගේ කම්කරුවටත් මූලික වැටුපක් තිබෙනවා. ඒ මූලික වැටුප තමයි 32040. අනිත් ඒවා අනිත් දීමනක් පැත්තකින් තිබ්බත් අද අපේ රටේ මාර්ග සංවර්ධන අධිකාරියට බැඳෙන මාර්ග වැඩ කරන කම්කරුවට හරි එහෙම නැත්නම් කුසිකර්ම දෙපාර්තමේන්තුවට බැඳෙන වත්ත වැඩ කරන කම්කරුවට හරි ඒ කියන්නේ කුසිකර්ම ගොවිපලේ වැඩ කරන කම්කරුවට හරි මූලික වැටුපක් තිබෙනවා 32040. ඒක තමයි රජය පිළිගන තිබෙන මූලික වැටුප. ඒක පිළිබඳව තව අරගලයක් තියෙන එක වැඩි වෙන්න ඕන කියලා වෙනම දෙයක්. හැබැයි දැන් රජයේ සහ සංස්ථාවල අවම මූලික වැටුපක් තිබෙනවා රුපියල් 32040. දැන් මේ 32040 දින 25න් බෙදුවොත් 1281ක් ලැබෙනවා. ඒ නිසා අවම මූලික වැටුපක් මේ ප්‍රවේශයන්ට ලැබෙන්න නම් රුපියල් 1281 මූලික දීමනාවක් ලබා දෙන්න ඕන. ඒක මේ 530 නෙමෙයි. මේ 530කට මූලික දීමනාවෙන් උන්ට ජීවිතේ පවත්වාගෙන යන්න බෑ. මේ රටේ රාජ්‍ය සේවයට පෞල් රාජ්‍ය සේවයට ලබා තිබෙන අවම මූලික වැටුපේවත් මේ ප්‍රවේශයන් පිටවිය යුතු නැද්ද? ඒ නිසා හරිනම් මේ ප්‍රවේශයන්ගේ again රජයේ සේවය අවම මූලික වැටුප පහ ගැලපුවොත් අඩුම තරමේ රුපියල් 1281ක දීමනාවක් මූලික වැටුපක් දෙන්න ඕන. ඒක තමයි යුක්තිසහගත. හැබැයි අද සටන දිහත් වෙලා තියෙන 1000ක් අපි ඊතර ඒක නොපිළගත්තත් සටන අඩුම තරමේ මූලික වැටුප 1000ක් දිය යුතුයි. මේ කියන්නේ වෙන වෙන කෑලි කෑලි එල්ලලා නෙවෙයි. හැමදාමත් මේ සමාගම් හදන දේ තමයි වෙන වෙන කෑලි රිංගලා සමාජ මතයක් හදන මෙච්චර හම්බ වෙනවා මෙච්චර හම්බ වෙනවා කියලා. කෑලි නෙවෙයි. රාජ්‍ය සේවයේ පිළිගත් මූලික වැටුප හා සංසන්දනය කරොත් 1281 මූලික වැටුපක් මේ කම්කරුවන්ට ලැබිය යුතුයි. එනිසා ඒ ලබා ගැනීම සඳහා අපි අද මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරයට වගකීමක් තිබෙනවා. මොකද මේ හාම්පුතලත් එක්ක සාකච්ඡාවට යන්නේ වෘත්ති සමිති තුනයි. වෙන අයට යන්න අයිතියක් නැහැ. මොකද ඒ අයගේ අධිකාරීත්වය මත තමයි මේ ඔක්කොම තියෙන්නේ. හාම්පුතලා සහ සමා වෘත්ති සමිති තුනක් අතර මේ සාකච්ඡාව පැවැත්වෙනවා. එතන මේ වෘත්ති සමිති නායකයන්ගේ වගකීම මොකක්ද? ඔබතුමා ඒ වගකීම අනුව තමයි කිව්වේ නේද? මේක විසඳන්න ඕන කියලා. වඩිවේල් සුරේෂ් මන්ත්‍රීතුමා නේද? මොකද ඔබතුමාත් යන සාකච්ඡාවල මම හිතන්නේ. එඳ මේ සාකච්ඡාවලදී මේ වෘත්තීය සමිති වල කිසිදු අයිතියක් නැහැ. මේ කම්කරුවන්ගේ යෝජනා සහ ඉල්ලීම් වලට ප්‍රතිපක්ෂව හිටගන්න. ඔවුන් සැබෑ වෘත්තීය සමිති නායකවනා. අවම මූලික වැටපේන 1281 කවත් පිටවිය යුතු තිබෙනවා. ඒ සඳහා තමයි වෘත්තීය සමිතිය හදලා තිබෙන්නේ. එවිනු තමයි වෘත්තීය සමිතියේ නායකයන් පත් කරලා තිබෙන්නේ. එවිනු තමයි වෘත්තීය සමිතිය කරෙහි මේ සමාජිකයන් බැඳිලා තිබෙන්නේ. ඒ නිසා මේ වෘත්තීය සමිතිය කිසිවෙකුට සාධාරණ යුක්තිසහගත අයිතියක් නැහැ. හාම්පුතාලට යටත් වෙමින් හාම්පුතාලගේ දුක්ගෙනවිලි ඔවුන්ගේ දුක්ගෙනවිලි ඔවුන් ගරු සභාපති ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔවුන් මේ වැටුප් පිළිබඳ සාකච්ඡාවේදී දක්වන දුක්ගෙනවිලි නෝන්ගේ ජීවිතය ඔවුන්ගේ ජීවිතයේ තියෙන මේ දුක්ගෙනවිලි නෙවෙයි. හැබැයි මෙතනවිලා ලාභ පාඩු 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 කියලා කෑ ගන්න මේ සමාගම් කාරෝ ටික ඔවුන්ගේ ජීවිතයේ තියෙන මේ දුක්ගෙනවිලි නෙවෙයි. ඔවුන්ගේ ජීවිතය ඊට වඩා සාරවත් ජීවිතයක්. දැන් ජනතාවගේ දුක්ගෙනවිලි තියෙන කුමක්ද? ජනතාවගේ දුක්ගෙනවිලි තියෙන තමන්ට මේට වඩා හොඳ ජීවිතයක් ලබා දුන්න. අඩුම තරමේ ආහාර පාන ටික, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙන සෞඛ්‍ය පහසුකම්, කුඩා විනෝදාංශයක් මේ වෙනින් තමයි සමාජය සහ ජීවන තත්ත්ව සහ ජීවිතයක් වෙනින් තමයි මේ අරගල තිබෙන්නේ.
බුදුමාල තමයි විනාඩි දෙකක් තියෙනවා.
ඒ නිසා මේ අරගල ඉතාමත් යුක්තිසහගත සාධාරණ අරගලයක්. මා හිතනවාද වතු ශේෂ්ත්‍ර නියෝජනය කරන අමාත්‍යවරු ඉන්නවා, මන්ත්‍රීවරු ඉන්නවා. මේ හැමදෙනාගේම මා ඉල්ලා හිටින්නේ. අපි කිසිවෙක් මේ සමාගම් වලට අනසකට යටත් නොවි සැබවින්ම මේ පුරවැසියන් අයිතිවාසිකම් වෙනුවෙන් පිළි සිටිය යුතු තිබෙනවා. මේ වතුකම් කර වැඩ කරන ජනතාවගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන වෙනුවෙන් අපි පිළි සිටිය යුතු සටන් කළ යුතු තිබෙනවා. ඒ වෙනුවෙන් දියත් වෙන කවර වර්ගයේ සටනක්ද? මදක තරුණයන් කණ්ඩායමක් කොළඹ නගරේ කරපු උද්ඝෝෂණය, පිටකොටුවේ කරපු උපවාසය, දෙසැම්බර් 7 වෙනිදා සිට 11 වෙනිදා දක්වා දිගහැරුණු වැඩ වර්ජනේ, ඊයේ දිනේ 10 රුපියල් 1000ක් ලබා ගැනීම සඳහා ගොඩනැගුණු සටන් ව්‍යාපාර, මේ හැම එකකම ඉතාමත් යුක්තිසහගත අරමුණක් සහ යුක්තිසහගත ප්‍රවේශයක් තිබෙනවා. ඒ නිසා හෘද සාක්ෂියක් තියෙන කිසිවෙකුට මේ පුරවැසියන් අපේ රටේ පුරවැසියන් ලෙස සලකන කිසිවෙකුට ඒ යුක්තිසහගත සටන් වලට මඟ හරින්න හෝ බාල්දි පෙරලන්න හෝ ඒවා අඩපණ කරන්න හෝ අයිතියක් නැහැ. ඒ නිසා අපි හැමදෙනාගේම ප්‍රවේශ බවට පත් වී යුතුවන්නේ. අද මේ විවාදයේ අරමුණක් ගරු නියෝජ්‍ය කතානායක මාසයකට පසුව මා දිගු කාලයක් තිස්සේ මේක පොරබද මිත්‍රි තමයි ගන්න. නමුත් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් පැන නැගුණා. ආණ්ඩුවක් නැති තත්ත්වයක් ආවා. නැවත ආණ්ඩුවක් ඇති වෙනවා. ඊට පස්සේ විවාදයක් එනවා. ඒ නිසා අත්‍යවශ්‍ය කරුණක් මේක අපි මාස 1.5 දෙකක් කාලයක් තිස්සේ මේක සාකච්ඡා කළ යුතු කියන ස්ථාවරක හිටියත් මේක සාකච්ඡා කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේම අවසන් වශයෙන් අවධානය යොමු කරනවා 2015 වැටුප් ලබා ගන්නත් ආසන්න වශයෙන් ගත්තොත් මාස 18කට ආසන්න ප්‍රමාණයක් මේ ගිවිසුම් අත්සන් කරන්න ප්‍රමාද වුණා. 18. හැබැයි ඒ වෙලාවේ ගිවිසුම් අත්සන් කරන එකඟතාවයකට ආවා. ඒ මාස 18ේ ඇරියස් එක දෙවියතු දීමනාව ගෙවන බවට එකඟතාවයකට ආවා. හැබැයි මාස 18 ගිහලා එකඟතාවය තාම ඉටු වෙලා නැහැ. ඒ මාස 18ේ ඇරියස් ටික හිගදීමන ඒ හිගදීමන ලබා දුන්නේ නැමේ සමාගම. හැබැයි දැනුත් මොකද වෙලා තිබෙන්නේ? දැනුත් නියමිත පරිදි වැටුප් ලබා දීමේ සාකච්ඡා මාස 5ක් කල් ගිහිලා තිබෙනවා. එහෙනම් මේ සමාගම් ආයෙ උත්සාහ කරන්නේ මේ පහට මේ හිගදීමන ගෙවන්නේ නැතුව යන්න. ඒ නිසා මේ හිගදීමන සහිත ඒගොල්ලන්ගේ ජීවිතය යථාවත් කරගැනීම සඳහා යහපත් ජීවි පැවැත්මක් වෙනුවෙන් අවශ්‍ය මේ වැටුප් වර්ධනය ලබා දීම සඳහා කටයුතු කරන වැතයි කියමි. විශේෂයෙන්ම කම්කරු ඇමතුමා වතු කරේ නියෝජනය කරමින් තිබෙන්නේ. ඔබතුමා බදුලේ ඡන්දදායකව නියෝජනය කරමින් තිබෙනවා. එනිසා ඔබතුමාට වෙනදාට වඩා වැඩියෙන් කම්කරු ඇමතුරුන්ට වඩා ඔබතුමාට යුක්තිසහගත අයිතියක් තිබෙනවා. අද ඔබතුමා ඔය තනතුර දරනකොට, ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නකොට, ඔබතුමාට ලැබෙන වරප්‍රසාද සහ අනෙක් දේවල් ලැබෙනකොට මේ සියල්ල පිටුපස මේ වතු කරේ ජනතාවගේ ශ්‍රමය දහඩිය කඳුළු සැඟවී තිබෙනවා. එනිසා ඒව මත බඩපිනුම් ගහන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. එනිසා මේ යුක්තිසහගත සටන සාධාරණ සටන ඉතිහාස අඩ සියවස් එකහමාරකට වඩා වැඩි කාලයක් අයුක්තිය අසාධාරණ ලක්ුණු මේ වතු කරේ ජනප්‍රජාවට අඩුම තරමේ දැන්වත් අපි ඉතාමත් දිගු සහ ස්ථාවර ප්‍රතිඥාවකට එමු. ඔවුන්ගිට ඉතිහාසය සිද්ධ වූ අයුක්තියට වර්තමානය අපි වන්දිගවන්න සූදානම්. ඒ සඳහා සාධාරණ තිටු කරන්න සූදානම් කියන එක යෝජනා කරමින් ඒ සඳහා සියලු දෙනාගේ දායකත්ව සමැදියත් වීම අපේක්ෂා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අවස්ථාව ලබා දුන්නා.
බොහොම ස්තුතියි.